අවසරයි සාදු. 2022 වසරේ 4 වෙනි මාසේ 16 වෙනිදා බක්පුර 15ක පොහෝ දවස ලංකාවට සිහිපත් කරොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ එනාගදීපයට වැඩමවීම සිහිපත් කරනු ලබන මා හැඟි උතුම් දවසක් හැටියට සිහිපත් කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ නිතතින්ම මේ පුණ්‍ය භූමියට අවධානය යොමු වී තිබූ බවක් හොඳටම දක්නට ලැබෙනවා. මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න තේරුම් ගනිමින් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්නට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මැදිහත් වෙලා යුද්ධ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න විදිය උගන්වලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ යුගයටත් ඒක තමයි කරන්න ඕන. හැමෝටම යුද්ධ කරන්න පුළුවන්, අරගල කරන්න පුළුවන්. ඒක නෙමේ ප්‍රඥාවන්ත මාර්ගය. බුද්ධිමත්ව කරුණුකාරණා තේරුම් අරගෙන සාකච්ඡා මාර්ගයෙන් හැමෝටම විසඳුම් සපය ගන්නකයි බොහෝම හොඳ. විසඳුම් සපය ගන්නකොට ආකාර හතරක් තියෙනවා බුදුහාමුදුරුවෝ පෙන්නලා. ජයග්‍රහණ ලබන එක නෙමේ විසඳුමක් කියලා කියන්නේ. මේ ලෝකේ ඉන්නවා අනුම් පරාද කළා තමන් ජය ලබනවා. අන්න එහෙම තමයි කවුරු කවුරු බොහෝ වෙලාවට හිතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේලා ඒක එහෙමයි කියලා අගය කරන්නේ නැහැ. තව පිරිසක් ඉන්නවා තවම් පරාද වෙලා අනුන්ට ජයග්‍රහණය ලබා දෙනවා. ඒකත් එච්චර සාධාරණ මාර්ගයක් හැටියට බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ නැහැ. තව පිරිසක් ඉන්නවා අනුනුත් පරාද කරලා තමනුත් පරාද වෙනවා. දැන් බලන්න මේ රටේ යුද්ධ දෙකක් හටගත්තා. ඒ දෙකම ගණනය කරන්න පුළුවන් අන්න ඒ ගණේට. තමනුත් පරාද වෙලා අනුනුත් පරාද කරලා රටත් පරාද කළා. එහෙම නේද? අන්න එහෙමනම් අන්න ඒ වගේ ජයග්‍රහණක් තියෙනවා මිනිස්සුන්ගේ. තව ජයග්‍රහණයක් තියෙනවා හතරවෙනි එක වශයෙන් තමනුත් දිනලා අනුනුත් දිනවනවා. එන්න මේක තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕන. අත්ථ හිතං කත්තබ්බං පරහිතංච කත්තබ්බං. අන්න අයගේ යහපතත් තමන්ගේ යහපතත් පිළිබඳව දෙපැත්තම හිතලා අර අනුම් පරාද කරලා තමන් දිනන්න ඕන කියන මාර්ගය කවදාවත් තෝරගන්න එපා. මං ජීවිතේ මගේ මම බොහෝම සන්තෝෂ වෙනවා. පාසල් කාලයේදී පවා නිවාසාන්තර තරඟ තිබ්බහම අපිට සටන්කාමීත්වයේ තරඟාවලිය උගන්වන්නේ එතනින් නිවාසාන්තර තරඟ. ඉතින් මගේම යාළුව පරද්දල මම දුවල ගිහිල්ලා සතුට වෙන්නේ කොහොමද කියලා මං කල්පනා කරනවා. ඉතින් සමහර වෙලාවට මගේ යාළුවට මං ඉඩ දෙනවා මං පරාද වෙලා. ඉතින් අනුන් පරාද කරලා තමන් ජයග්‍රහණය කරලා සතුට වෙන්න බෑ. ඊට පස්සේ මම කල්පනා කළා කෙනෙක් පරාද කරලා ලබන ජයග්‍රහණයක් හැරෙන්නට මේ ලෝකේ තව ජයග්‍රහණයක් නැද්ද? දැන් ඔබත් කල්පනා කරලා බලන්න. හැමතිස්සෙම තියෙන්නේ තව එකෙක් පරාද කරලා තමයි තමන්ගේ ජයග්‍රහණය තියෙන්නේ. ලෝකේ තියෙන ක්‍රිකට් මැච් වේවා ඔය තියෙන ඕනම තරඟයක තියෙන්නේ අරයට වඩා තමන් ඉදිරියට ගියොත් තමයි තමන් ජයග්‍රහණය බවට පත් වෙන්නේ. ඉතින් එහෙම හොයාගෙන යද්දී පින්නතුණි කෙනෙක් පරාද කළා කෙනෙක් දිනන්නේ නැති එකම එක ජයග්‍රහණයක් හම්බ වුණා. ඒ තමයි පින්නතුණි මේ සද්ධර්ම අවබෝධය. සද්ධර්ම අවබෝධයේදී කෙනෙක් පරාද කළා කෙනෙක් ජයග්‍රහණය ලබන්නේ නැහැ. මේ බුද්ධත්වයේදී මාර පරාජය කියන වචන පාවිච්චි කරලා තියෙනවා තමයි. ඊළඟට හිතෙන්න පුළුවන් මාරය පරාද කරලා බුදුරජාණන් වහන්සේ දින්නා කියලා. නෑ, බුදුරජාණන් වහන්සේ පත්ුනේ සත්ව පුජ්‍යල ආත්ම කියන පුජ්‍යල දෘෂ්ටීන් ඉවත් වීමය කියන තැනට තමයි බුදුහාමුදුරු පත්ුනේ. එවනිසා අපිට කොයි වෙලාවකවත් කියන්න බෑ කෙනෙක් පරාද කළා කෙනෙක් දිනපු ජයග්‍රහණයක් කියලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය. ඒ වගේම ආර්ය ශ්‍රාවක උත්තමයෝ ලබන ඒ ජයග්‍රහණයත් ඒකේ එසේමයි. ඒ අනුබුදවරු ලැබපු ජයග්‍රහණයත් ඒක එසේමයි පෙන්වතුනි. කෙනෙක් පරාද කළ කෙනෙක් ජයග්‍රහණය කරන්නේ නැහැ. ඉතින් අද බක්පුර පසළොස්වක පොහෝ දවසේ තවත් සිද්ධි දහමයක් තමයි පෙරනිමිති ආරම්භය සිදුවීම. සක්විති රජෙක් උදෙසා පුතෙක් හැදුවා. අනාවැකි කරුවන් කියලා තිබුණා එක්ක සක්විති රජ වෙනවා නැත්නම් බුද්ධත්වයට පත් වෙන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් අර කොණ්ඩඤ්ඤ කියන ඒ බමුණා විතරක් කියලා තිබුණා ඒකාන්තයෙන් බුද්ධත්වයටම මෙයා පත් වෙනවා නිසායි කියලා. ඉතින් බොහොම ලස්සන ලෝකයක් මවල දුන්නා තම දරුවට. හැමදේම සුන්දරයි. කලකිරෙන්න නම් වචනයක් තියන්න එපා. කෙස් ගහක්වත් ඉදිච්ච එක්කෙනෙක් ඉන්න එපා. එයාගේ හිතේ හැම තිස්සෙම මල් පළතුරු ලස්සන ලෝක තියෙන්න ඕන. එහෙම කල්පනා කළා. ඉතින් එහෙම කල්පනා කළා සිටින මේ ප්‍රඥාවන්ත උත්තම ළමයා දැක්කා මහල්ලෙක්. මුලින්ම දැක්කහම ඇයි එයා මහලු වෙලා ඉන්නේ කියලා කල්පනා කරන්න පටන් ගත්තා. ප්‍රඥාවන්ත මිනිසයා කියලා කියන්න බිනුතුනේ ගොඩාක් සුළු දෙයකින් හිතනවා. එහෙම දේවල් මතක් වෙනකොට මගේ ජීවිතේ යම් යම් ආදේශ මතක් කරන්න හිතෙනවා. ඉතින් මම පොඩි ළමෙක් හැටියට, තරුණයෙක් හැටියට ඉතින් බයිසිකලේ පැදගෙන යනකොට එක්තරා අවස්ථාවක මම තැනක මම දකිනවා ගවයෙක්. ඒ ගවයාගේ එක කකුලක් කඩාගෙන ගිහිල්ලා හරි කපාගෙන ගිහිල්ලා හරි සම්පූර්ණ ටිකක් ඉහළින් කකුල නැහැ. කකුල් තුනෙන් යන්නේ. ඉතින් අර තුවාලය ඇදගෙන කන කාක්කෝ, සත්තු, කුරුල්ලෝ, මැස්සෝ ශාල ප්‍රමාණයක්. ඒත් මේ සත්වයට පණ තියෙනවා. එවලෙම ආදේශ කරගෙන බලනවා ජීවිතේ තමන්ට නම් මේ වේදනාව දැනෙන්නේ මේක මොනතරම් වේදනාවක්ද, මොනතරම් සංසාරේ භයංකාරද, මොනතරම් සංසාරේ බිහිසුණුද කියලා කල්පනා කළා. අන්න එහෙමයි පිනතුනි ජීවිතේ පිළිබඳව, මේ ලෞකිකත්වයේ පිළිබඳව කලකිරීම. මේකේ හරයක් නැහැ කියන එක, සංසාරෙත් හරයක් නැහැ, මේ ආත්ම භාවයේදීත් හරයක් නැහැ කියන එක හිමින් සැරේ ආධ්‍යාත්මයේ තේරුම් ගත්ත එහෙමයි. ඉතින් මහලුරුවක් දැකපු අද දවසේ මතක් වෙනකොට මට මතක් වෙනවා මමත් පින්නතුනේ ඔය හිඟණු යාචකයෙම හම්බ වුණාම මං හරි ආසයි පොඩ්ඩක් බලන්න ඕන මේ මිනිස්සයා මේ කරදරේට වැටුනේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕන. ඊළඟට මම හිතාගෙන යනවා මේ මිනිස්සයා කරපු දේවල් නම් කවදාවත් මං කරන්න හොඳ නෑ. ඒකයි මං ඉගෙන ගන්න පාඩම. තේරුණානේ? යාචකයෙක් ළඟට ගිහිල්ලා මං ඉගෙන ගන්න පාඩම ඒකයි. මේ මිනිස්සයා කරපු දේවල් මං කවදාවත් කරන්න හොඳ නෑ. ඉතින් මේ මිනිස්සයෝ මුදලක් නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙලා ඉන්න නිසා කොයි වෙලාවකවත් මුදලක් නැතුව එයාට ගියොත් එහෙම එයාගේ කාලේ නාස්ති වෙනවා කියලා එයා බනින්න ඉඩ තියෙනවා. එනිසා මං ඉස්සෙල්ලම එයා සතුටු වෙන මුදලක් දෙනවා. දීලා ළඟින් වාඩි වෙලා අහනවා ජීවිතේ කතාව කොහොමද කියලා. මේ කතාව හොඳට දැනගන්න පුළුවන්. පුජ්‍යලය විශ්වාස කරලා, මිනිස්සු විශ්වාස කරලා ජීවිතේ බොහොම ආවේගශීලීව තීරණ අරගෙන ඒ වගේ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම චේතනාව අපිරිසුදුව වැඩ කරලා තියෙනවා ඒ පුජ්‍යලය. අන්න එහෙම කරපු නිසා තමයි මේ මිනිස්සු මේ යාචක බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මුළු මහත් ජීවිතයක් ගැනම පැය ගාණක් කතා කළාම ලොකු අරුතක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ කරුණු තමයි වැදගත් වෙන්නේ. සිද්ධාර්ථ යනුත් එහෙමයි. මාල්ලෙක් දැක්කා. එයා වළක්වන්න බෑ අනිවාර්යෙන් යන්නේ නැති කතා කරන්න. නිකම්ම දැක්ක නෙමේ. මට එයත් එක කතා කරන්න ඕන. මොකද වුනේ? කොහමද වුනේ? ඔයාගේ තරුණ කාලේ කොහමද? ඒ කාලේ හිතුවේ කොහමද? දැන් මේක කොච්චර වයසද මේ? මගේ වයස කොච්චරද? මමත් මේ වගේ වයසට යනවද? මේව සාකච්ඡා කළා. කළාම ජීවිතයේ පිළිබඳව නොදැක්ක පැත්තක් දකින්න පටන් ගත්තා. ජීවිතේ දුක කියලා එකකුත් තියෙනවා කියලා අවසානයේ හැම දෙයකම තේරෙන්න පටන් ගත්තා. ඒ දුකින් නිදහස් වෙන ක්‍රමයක්. ඒ දුක සාංසාරික වශයෙන්ද ඒ වගේම මේ භවයේ වශයෙන්ද දුකින් නිදහස් වෙන ක්‍රමයක් සොයාගත්තා. අනේක විද අධ්‍යයනයන් වල යෙදුණා. ඒ අධ්‍යයනයන් එකක්වත් පරිපූර්ණ වෙලා තිබුණේ නැහැ. මමත්වයේ ඉක්මවන්න දක්ෂ වෙලා තිබුණේ නැහැ. නොයෙකුත් තීර්ථකයෝ නොයෙකුත් ප්‍රතිපදාවන් හොයාගෙන තිබුණා. නමුත් ඒ එකකින්වත් මමත්වයේ ඉක්මවන්න සාර්ථක වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඉතින් ආධ්‍යාත්මික වශයෙන් පවතින සියවසක් හැටියට ඒ යුගයේ කාලය ආධ්‍යාත්මික ජයග්‍රහණම සොයන යුගයක් හැටියට සලකන්න පුළුවන්. දැන් මේ වර්තමානයේ ගත්තහම ඉලෙක්ට්‍රොනික තාක්ෂණ යුගයක්නේ තියෙන්නේ. ඒ තාක්ෂණ යුගයේ වෙනුවට ඒ කාලේ තිබුණේ ආධ්‍යාත්මික ගවේෂණයක් සිදු කරනු ලබන යුගයක් තිබුණේ. සියලු ගවේෂණයන් සිද්ධ කරලා අවසානයේ කිසිවක මමත්වයේ ඉක්මවීමක් නැති නිසා ඒ සිද්ධාර්ථ ගෞතම උත්තමයන් වහන්සේ බොහෝම අහම්බෙන් පටිසෝතගාමී ප්‍රතිපදාව සොයාගත්තා. මේ පටිසෝතගාමී ප්‍රතිපදාව කියලා කියන පිණිතුනේ සරල දෙයක් එහෙම නෙමෙයි. අපි මීට කලින් මතක් කරලා තියෙනවා සමස්ත වශයෙන්ම සියලු ශාස්ත්‍රවරු ළඟට ගිහිල්ලා ඉගෙනගත්ත දැනුම, සිද්ධාර්ථයන් මෙතෙක් ඉගෙනගත්ත දැනුම, සංසාරයේ ඉඳලා මේ ඉඳුරන්වල හැසිරීම අනුසෝතගාමී ප්‍රතිපදාවක්. ඒ කරුණ ටික හොඳට මතක තියාගන්න. ඊළඟ කරුණෙන් ඔබට නිවන් දකින්න පුළුවන්. හොඳට මතක තියාගන්න සංසාරගත සියලුම මානසික ස්වභාවයන්. සිද්ධාර්ථයන් උපත ලබා මේ අවුරුදු 35ක් වැනි කාලය දක්වා ලබන ලද සියලුම ගුරුහරුකම් අද්දකීම්, සිතුම් පැතුම්, ඇලීම් ගැටීම්, මේ සියල්ලක්ම අදාළ වෙන්නේ කොහාටද? අනුසෝතගාමි ප්‍රතිපදාවකට. එහෙමනම් සංසාරෙත් නොදකපු නොහිතපු මේ ආත්ම භාවයේ නොදකපු නොහිතපු පැත්තක් ගැන හිතන්න පටන් ගත්තා. ඔබටත් අන්නේ ආරම්භය තමයි සිද්ධ කරන්න තියෙන්නේ. ඔබ මෙතෙක් පරිහරණය කළ සමස්ත සිතට වෙනස් දෙයක් ඔබට ලබන්න පුළුවන් නම්, අවධානය යොමු කරන්න පුළුවන් නම්, සාපේක්ෂිත නැති, ඒ කියන්නේ මේ මාර්ගය ඔබ මෙතෙක් ආපු ගමන් මගට සම්බන්ධයක් නැති වෙන්න ඕන. අන්නේ මාර්ගය ගොඩාක් දෙනෙකුට සොයන්න අමාරුයි. නමුත් මේ මාර්ගයේ ඡායාවක් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට වැටුණා. සුජාතාවගේ කිරිපිටු දානේ වළඳලා මූණ කට අතපය සෝදනකොට පාත්‍රයේ ඉහළට පාවෙලා ගියා. ඒක හුලඟක් නිසා, ජල සුලියක් නිසා වෙන්න පුළුවන්. නමුත් ඇපල් ගෙඩියෙන් ගුරුත්ව ආකර්ෂණය පිළිබඳව හිතන්න මිනිස්සෙක් පෙළඹෙනවා වගේ මේ ක්‍රියාවලියේදී හිතන්න පුරුදු වුණා, මම දැන් පටන් ගන්න ඕන මෙතෙක් ආගමනට වඩා සම්පූර්ණයෙන් වෙනස් මාර්ගයක්. මන් දන්නවා දැන් නිවන් දකින්න ක්‍රමය. නිවන් දකින්න නම් තියෙන්නේ පටිසෝතගාමී ප්‍රතිපදාව. හැබැයි ඉතින් පින්නතුන්ට තේරෙන විදියට මේක තෝරගත්තොත් එහෙම ගොඩාක් වෙලාවට තෝරගන්නේ ඇලීම වෙනුවට ගැටීම. ඊළඟට හිතනවා ඒක තමයි පටිසෝතගාමී ප්‍රතිපදාව කියලා. එහෙම නැත්තම් අර ප්‍රසාදයේ වෙනුවට පිළිකුල. ඊළඟට හිතනවා අන්න ඒක තමයි පටිසෝතගාමී ප්‍රතිපදාව. මං කැමති යහන්න පින්නතුන්ගේ ජීවිතේ මේ දෙකම මෙතෙක් කල් පැවතුනාද නැද්ද? සිද්ධාර්ථයන්ගේ ජීවිතෙත් මේ දෙකම පැවතුනාද නැද්ද මේ අවුරුදු 35ක් වෙනකම්ම? පැවතුනා. අන්න ඒ නිසායි අපි අවධාරණය කරන්නේ මේ දක්වා පවත්වන ලද සියලු චිත්ත ස්වභාවයන් වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් මගක් මා සෙවිය යුතුයි කියන අවධානය යොමු වුණා. අන්න එයයි සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සොයාගත්ත පටිසෝතගාමී ප්‍රතිපදාව. විරුද්ධව යෑමක් නෙමෙයි. ගොඩාක් අය වරද්දවගෙන තමයි මතක් කරන්නේ. මම දැකලා තියෙනවා බුදුහාමුදුරුව ගමන් කළේ පටිසෝතගාමී ප්‍රතිපදාවක්, අපි මේ මිනිසුන් එක්ක අනුසෝතගාමී ප්‍රතිපදාවක් යනවා එහෙමයි කියලා කියනවා. මිනිසුන්ගේ ආකල්පයේ සම්පූර්ණයෙන්ම වැරදි. සරල දැනුමක් තියෙන මිනිසුන් තථාගතයන් වහන්සේගේ ධර්ම බොහෝම සරලව තමයි අටහාගෙන තියෙන්නේ. එහෙම හිතන්න එපා පින්නතුනි. ඒක සරල නෑ. ගම්බීරෝ අයං ධම්මෝ පණ්ඩිත වේදනියෝ. ඒකයි බෞද්ධයන්ට වැරදුනේ. ඒක සරල නෑ. ගැඹුරුයි කියලා හොඳට මතක තියාගන්න. ඔබට බුදුරජාණන් වහන්සේගේ වචන ගැඹුරුයි කියලා වැටහුනොත් ඒ බුද්ධ වචනේ හරහා ඔබට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඔබ ගවේෂණය කරනවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේගේ වචනේ ගැඹුරුයි කියලා ඔබ විශ්වාස කළොත් ඔබට ඇහෙනවට වඩා දෙයක් ඔබ හිතලා තේරුම් අරගෙන විමර්ශනය කළා ඒ සත්‍ය අවබෝධ කරනවා. හිස් වචන කියන්නේ නැහැ, සම්ප්‍රප්පලාප කියන්නේ නැහැ. අර්ථ සම්පන්නම වූ, ගම්භීරම වූ වචනයක්ම දේශනා කරනවා කියලා තමන්ගේ ගුරුවරයා විශ්වාස කරනවා නම් එයාගේ ඥාණය අනිවාර්යයෙන්ම එහි සැබෑ අරුත් සොයාගෙන යෑම සඳහා ප්‍රඥාව අවදි කරනවා. අන්න ඒකට කියනවා ගුරුවරයා කෙරෙහි තියෙන විශ්වාසය කියලා. ගුරුවරයා කියන්නේ පොඩි කෙනෙක් නෙමෙයි කියලා විශ්වාස කරන්න ඕන. තථාගතයන් වහන්සේගේ ධර්මය කියන්නේ සරලයි නෙමෙයි කියලා තේරුම් ගන්න ඕන. එහෙමනම් මේ වචනෙන් චිත්‍රකලාවෙන් නිර්වාණය පිළිබඳව යම් කිසි සංකේතයක් ඔබට ලබා දෙනවා. ඔබ මේ වචන සංකේත ඉක්මවා ගමන් කළ යුතුයි. වචන සංකේත ඉක්මවා ගමන් කළ යුතුයි. එවනම් පිනතුනි නිර්වාණ ධාතුව කියලා කියන්නේ වචන හා සංකේත වලින් ඔබට ගිය එකකි. එක මතක තියාගන්න. නිවන හොයාගෙන යද්දි මේක මතක තියාගන්න හැමතිස්සෙම. Tamanṭa varadina tana ikmaninma hoyaganna puluwan. Dan api kiyenawa me kola wargaye swabhawaya pattak kaha paṭai pattak kola paṭai kiyala. Dan apita mona polayak hamba unath hari lesi ne. Maga erila yanna hari lesi. Mokada mama hoyagena yana kola wargiye gahi ස්වභාවයේ ඒ කොලේ එක පැත්තක් කහ පාටයි එක පැත්තක් කොළ පාටයි. අන්න ඒ වගේ පින්වතුනි මෙන්න මේක හොඳට මතක තියාගත්තොත් ඔබ වැටෙන ඕනම අගාධයකින් ඔබට ගොඩ එන්න පුළුවන්. නිර්වාණය යනු සංකේත වලින් ඔබට ගිය එකකි. සංකේත හා වචන වලින් ඔබට ගිය එකකි කියන එක මතක තියාගන්න. ඊළඟට ඔබේ අවදිය ලෝකෝත්තර අවදියක් බවට පත් වෙනවා. වචන වලට හසු නොවන ඒ ඊටාම ඕනෑකමකින් බලවත් අවධානයකින් ශක්තියකින් ගවේෂණය කළ යුතුයි. කම්මැලියන්ට අවබෝධ වෙන දෙයක් නෙමෙයි පිළිතුරු. බොහෝම ඕනෑකමකින් බලවත්කමකින් අවධානයකින් සෙවිය යුතු කාරණයක්. නිර්වාණයට පමණයි පින්නතුනි මේ ලෝකේ ආධාරකයක් නැතුව පවතින්නේ. වෙන කිසිම ආධාරකයක් අවශ්‍ය නැත. කුමක් සඳහාද? නිර්වාණයට වෙන කිසිම ආධාරකයක් අවශ්‍ය නැත. ඒක හොඳට මතක තියාගන්න. වරදින තැන් නෙවැරදි කරගන්න පුළුවන් මේ සංකේත නිසා. මාර්ගයක් කියද්දි ඔරලෝසු කණුවෙන් දකුණට හැරෙන්න කිව්වහම අපි ඉතින් ඔරලෝසු කණුවක් හම්බෙනකම්ම යනවනේ. ආන්න ඒ වගේ පින්නතුනි මේ මාර්ග උපදේශේ හරීම වැදගත්. ඒ ආධාර එකකින් පවතින දෙයක් නෙමෙයි. මොනවද මේ ආධාරක කියන්නේ? එක් දෙයක් උදෙසා තව දෙයක තියෙන ආධාරකය. මේසයක් පවතින්නේ කකුල් වල ආධාරයේ. මතකයක් පවතින්නේ මොලේ ආධාරයේ. රූපයක් පවතින්නේ ඇසේ ආධාරයේ. ශබ්දයක් පවතින්නේ කනේ ආධාරයේ. මහා පෘථුවිය පවතින්නේ මේ ග්‍රහ මණ්ඩලයේ සූර්යාගේ තියෙන ආකර්ෂණ බලයෙන් ආධාරයේ. මේ විදුලි පංකාවක් පවතින්නේ තව එකක ආධාරයෙන්. අපේ මේ ශරීරය පවතින්නේ සතර මහා භූතයන්ගේ ආධාරයෙන්. පන්සලක් පවතින්නේ දායකයන්ගේ ආධාරයෙන්. ඔබ ජීවත් වෙන්නේ ඔබ කරන ව්‍යාපාරයෙන් රස්සාවෙන් ලැබෙන වැටුපේ ආධාරයෙන්. බලන්න පින්නතුනි මොන දෙයකට ගැලපුවත් ඒව ආධාරක ධර්මතා. තේරුණා නේද? විශ්වයේ තියෙන ඕනෑම දෙයක් පින්නතුනි ආධාරකයි. අන්‍යමඤ්ඤ ප්‍රත්‍යයෙන් තියෙන දේවල් අර එක්කෙනාගෙන් මේ එක්කෙනාගෙන් උදව්වෙන් අහගත්ත දේවල් වලින් එකිනෙකට සම්බන්ධ වූ කාරණා තුලින් පවතින දේවල් තමයි තියෙන්නේ පෙනුතුනේ. එහෙමනම් නිර්වාණය පමණක් ආධාරකයක නොපිහිටි ධර්මතාවය. කිසිම ආධාරකයක් අවශ්‍ය නැහැ නිර්වාණයට. හැදෙලි නේද පෙරතුනේ? කිසිම ආධාරකයක් අවශ්‍ය නැහැ. ධම්ම ජීවිනෝ කියන තැනටපත් වුණාම ඔබ ධර්මයේ බවටපත් වුණාට පස්සේ ඔබට තේරෙනවා ඔබ ආධාරයකින් තොරව ධර්මයේ තුල ජීවත් වෙනවා කියලා. කිසිදු උත්සාහයක් නැතිව නිහිල්ව සහ ස්වභාවිකව සිටීමෙන් කෙනෙකුට බන්ධනයන් කඩා දැමීමට හැකිවන්නේ. මේක උත්සාහවන්තය තේරුම් ගන්න ක්‍රමයකුත් තියෙනවා, කම්මැලිය තේරුම් ගන්න ක්‍රමයකුත් තියෙනවා. මේ කාරණේ තේරුම් කර ගැනීම සඳහා සෑහෙන්න උත්සාහ කළ යුතුයි. කුමක්ද? කිසිදු උත්සාහයක් කරන්නේ නැතිව ලිහිල්ව හා ස්වභාවිකව සිටීමෙන් කෙනෙකුට සියලු බන්ධනයන් කඩා දැමිය හැකිය. මේක තේරුම් ගන්න ගොඩක් උත්සාහවත් වෙන්න. ඉතින් කම්මැලියෙකුට ටක් ගාලා හිතෙන්න පුළුවන්, ආ එහෙනම් හරි ලේසි, මුකුත්ම කරන්න නැතුව ඉන්න තමයි තියෙන්නේ, එතකොට ඉබේ නිවන අවබෝධ වෙනවයි කියලා යනෝ තැනකට. ඒ නිසා මේවා හරි ගැඹුරු දේවල්, මේවයි කියන දේ නෙමෙයි, මේවා අරුත. අරුත වෙන දෙයක්. ඔබට මීට කලින් මතක් කරලා දීලා ඇති ස්වාමින් වහන්සේ මොටෝ සයිකලයක යන මිනිස්සෙකුට, එයා කිව්වහම මම මොටෝ සයිකලේ යන්නෙත් අපේ හාමුදුරුවනේ මොටෝ සයිකලේ යන සිහියෙන් කියලා කිව්වහම මම ඔහුට දුන්නු උපදේශි මතක ඇති. මම කිව්වේ මොටෝ සයිකලේ යන සිහියත් අතහැරලා යන්න කියලා. ඒ මිනිස්සයා මා තුළට යම්කිසි අගයක් වටිනාකමක් දීලා තිබුණු නිසා මේක මොටෝ සයිකලේ යද්දිම අධ්‍යයනය කරලා බැලුවා. බොහෝම වෙර වීරියක් ජයග්‍රහණයක් ජීවිතේ දකින්න තිබුණු මිනිස්සෙක් හැටියට මුළු ජීවිතේම අවදි වෙනවා. යදා පඤ්ඤාය පස්සති, මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා. අවබෝධ කරගන්නකොටම පින්නතුනේ අපේ තියෙන මේ මෝහය සුණු විසුණු වෙලා යනවා. මනුෂ්‍යය ළඟ තියෙන මෝහය පිනතුනේ ඝන රාත්‍රියක් වගේ, අමාවක දවසක් වගේ. මේ සියලු මිනිස්සු බුද්ධිමත් අය නෙමෙයි, අන්ධයෝ. මේ ඉර පෑවට මිනිස්සුන්ගේ ආධ්‍යාත්මයේ අන්ධයි, අඳුරුයි. මිනිස්සු පිළිතුරු හැටියට හැමදාම හොයාගන්නේ ප්‍රශ්න. ඒගොල්ලෝ පිළිතුරුයි කියලා හිතාගන්නේ ප්‍රශ්න. අසාරේ සාරම තින, අසුරු දේවල් සරුයි කියලා හිතන ඔක්කොම ජනතාවත් පාලකයොත් මේ සියලු දෙනාම. ධර්මයේ පහළ වෙනවා කියන්නේ පින්නතුනේ හිරු උදා වුණා වගේ දෙයක්. මෙච්චර කාලයක් මං සංඥාවකට රැවටිලා හිටියා, අන්න මම සංඥාවකින් තොරව අවදි වුණා. සංකල්පයකට මුලා වෙලා හිටියා, දැන් මං සංකල්පයක් නැතුව ලෝකේ දකින්න ඇහැ පහල කරගත්තා. මෙච්චර කාලයක් තිබුණේ යටත් විජිතය. මොකද යටත් විජිතේ? ඉන්ද්‍රියන් පහට යටත් වෙලා ජීවත් වුණා. ආපු දේවල් වලට යටත් වෙලා ජීවත් වුණා. බෞද්ධයෙක් හැටියට බෞද්ධ දහම ඇහුවා, කතෝලිකයෙක් හැටියට කතෝලික දහම ඇහුවා, මුස්ලිම් කෙනෙක් හැටියට මුස්ලිම් දහමක් ඇහුවා. ඒ දහමට යටත් වුණා. අම්මා තාත්තා කියලා දුන්න, අසල්වාසීන් කියලා දුන්න, ගුරුවරු කියලා දුන්න, ඒකට යටත් වුණා. තමන්ට වූ ගෝචර වූ ස්වභාවයක් තියෙන මට්ටමකට ඉන්ද්‍රිය ගෝචර සීමාවක් තියෙනවා, ඒවට යටත් වුණා. මනට යටත් වුණා, මායයට යටත් වුණා. එහෙමනම් ඒ සියල්ලටම යටත් නැති ජීවිතයක් උදා කරගත්තා. නොමිලේම ලැබිය හැකි යම් දෙයක් වේදේ නිර්වාණය. පින්තුනේ, මේ සෝබාධාමේ දේවල් වලටම පරිවර්තනය වෙන්න පුළුවන් නම් මේ ඇයිට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. අපිට මේ අහස බවට පරිවර්තනය විය හැකි නම්, අපි ඒත් අවබෝධ කරගන්න නිර්වාණය. වලාකුලක් බවට අපිට පරිවර්තනය විය හැකි නම්, බලන්න කිසිම තැනක මුල් ඇදගෙන නැණි වලාකුලක් හරිය නිදහස්ව පාවෙලා යනවා. අපිට නිර්වාණ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. අපිට ජලයේ බවට පරිවර්තනය වෙන්න පුළුවන් නම්, අපි නිර්වාණ සත්‍ය අවබෝධ කරගන්නවා. අපිට මහ පොළව බවට පරිවර්තනය වෙන්න පුළුවන් නම්, අපි නිර්වාණ සත්‍ය අවබෝධ කරගන්නවා. මේ එකක් ඇති එක්කෙනෙකුට. ඔබට ගසක් බවට පරිවර්තනය විය හැකි නම්, ඔබ නිර්වාණ සත්‍ය අවබෝධ කරගන්නවා. ඔබ බුදුරජාණන් වහන්සේ බවට පරිවර්තනය විය හැකි නම්, ඔබ නිර්වාණ සත්‍ය අවබෝධ කරගන්නවා. ඔබ ධර්මයේ ස්වභාවයට පරිවර්තනය විය හැකි නම්, ඔබ සත්‍ය අවබෝධ කරනවා. ඔබ ආර්ය ශ්‍රාවකයෙක් බවට පරිවර්තනය විය හැකි නම්, ඔබ සත්‍ය අවබෝධ කරනවා, නිර්වාණයට පත් වෙනවා. නිර්වාණය කිව්වහම අද්භූත දෙයක් ලෝකෙම අවා ගන්න එපා. නිර්වාණ කියන්නේ කිසිවක් තුල නොපිහිටි, නොපිහිටා ඇති කියන එකයි අර්ථය. කිසිම ආධාරකින් එකකින් තොරව පවතිනා උදය කියන එකයි අර්ථය. නිර්වාණය කියුවම මතක් වෙන්න ඕන මොකද? කිසිදු ආධාරකයක් නැතුව පවතින දෙයක් කියලා. එවන අපි නිර්වාණය වෙනුවට තව වචනයක් භාවිත කරමු. කිසිම ආධාරකයකින් තොරව පවතිනා උදයක. ඒ කියුවෙත් නිර්වාණයක. බැඳීම් නැති කියන එක නිර්වාණ. නිර්වාණ කියන වචනය පමණක් හොඳ නුවණක් තියෙන කෙනෙක් ගවේෂණය කළොත් ඒත් ඇති යාට සත්‍ය අවබෝධ කරගන්න. බණ මදි නිසා, ධර්ම දේශනා මදි නිසා නෙමෙයි නිවන් නොදකින්නේ. ඔබට නුවණ නැති නිසා, නුවණ මද නිසා, නුවණ වැසුණු නිසා, සම්මර්ෂණය කරපු නැති නිසා, වීරිය නොකරපු නිසා තමයි ඔබ නිර්වාණය අවබෝධ කරගන්න ඕන තව කෙනෙක් උදෙසා නෙමේ, තමන් උදෙසාමයි. මම සත්‍ය අවබෝධ කරන්න ගියා නම් බණ කියන්න හිතාගෙන මම තාමත් එහෙනම් සත්‍ය අවබෝධ වෙන්නේ නෑ මට. මම බණ කියන්න ලෑස්ති වුණෙත් නෑ. නමුත් එතෙන්ට ඉබේම ස්වභාවයෙන් මිනිස්සු ඇදගෙන ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඔබ තව කෙනෙක් උදෙසා නෙමෙයි ඔබ සත්‍ය අවබෝධ කරගන්නේ. ඔබේ පෞද්ගලිකත්වයේ උදෙසාමයි. එය තව කෙනෙක් එක්ක සාකච්ඡා කරන්නවත්, කියන්නවත්, පෙනී හිටින්නවත්, අවබෝධ කරගත්තා කියලා කියන්නවත් වැඩක් නැහැ. කිසිවෙක් නොවුනා කියන්නේ අන්න ඒකයි පින්නතුනේ. කිසිවෙක් නොවුනා නම් අපිට යාව තේරුම් ගන්න පුළුවන්. ඔබ කිසිවෙක් නොවේ නම් ඔබව තේරුම් ගන්න පුළුවන්. ඔබ කිසිවෙක් වේ නම් ඔබ තවදුරටත් ධර්මය ප්‍රගුණ කළ යුතුයි. අර උපලවන්න රහත් තෙරණිය එහෙම දේශනා කරලා තියෙනවා, සත්‍ය මම අවබෝධ කරගත්තා යයි කිව නොහැකි. මානෙක තියෙන අරුත සත්‍ය මම අවබෝධ කරගත්තා යයි කිව නොහැකි. ධර්මයේ මං අවබෝධ කරගත්තා කියලා කිව නොහැකි. ඔබට හරිය වැදගත් වෙයි ඔබේ මනසේ හැඩේ වෙනස් කරගන්න. මම අවබෝධ කරගන්නවා, මම අවබෝධ කරගන්නවා කියන දැඩි හිත ලිහිල් කරන්න හොඳ අවස්ථාවක්. මම නෙමේ කවදකාරී සත්‍ය අවබෝධ කරගන්නේ. සත්‍යයේ ස්වභාවය ඒ තුල මම නැහැ. හැම ගනුදෙනුවකම මමෙක් ලෝකේ ඉන්නවා. ගන්න කෙනෙක් ඉන්නවා, දෙන්න කෙනෙක් ඉන්නවා, ඉගෙන ගන්න කෙනෙක් ඉන්නවා, දේශකයෙක් ඉන්නවා. සැබෑම සත්‍යෝ තැන දේශකයෙක් හෝ ශ්‍රාවකයෙක් නැත. තේරුණා නේද? දේශකයෙක් හෝ ශ්‍රාවකයෙක් නැත. ගුරුවරයා සහ ශිෂ්‍යයා නැත. මොකද්ද මේ? ඥානය, දර්ශනය, විමුක්තිය, නිර්වාණයේ ස්වභාවය ඒකයි. ඉතින් බුදුහාමුදුරන්ට මෙච්චර ගෝලියෝ හිටිය කියලා කවුරුත් කිව්වට මම නම් විශ්වාස කරන්නේ බුදුහාමුදුරන්ට එක ගෝලියෙක්වත් නැහැ. ලෝකේ ඉන්න ඕනම මේ ධර්මයේ හොයාගෙන යන මොන ආගමක ජාතික වර්ගයක හිටියත් ඒ ඕනම කෙනෙකුට බුදුහාමුදුරන්ට ශ්‍රාවකයෙක් වෙනවා. මේක මගේ පන්සල අර පන්සල කියලා පටු වෙලා තියෙනවා. මට නම් මේ ලංකාවේ ලෝකේ තියෙන ඔක්කොම පන්සල් මගේ. මේ මගේ ගෝලියෝ, අරේ ගෝලියෝ, අර නිකායේ ගෝලියෝ නෑ. නිර්වාණය සෙවීම සඳහා මහාන උපසම්පදා ලබාගත් සියලුම පිරිස මගේම සහෝදරයෝ. නිර්වාණය හොයන අය විතරයි. මොකද චීවර දරාගත් අය ඉන්නවා. කීර්තිය, බලය, ප්‍රශංසාව නොයෙකුත් දේවල් වෙනුවෙන්, රැකී රක්ෂා වෙනුවෙන්, තනතුරු වෙනුවෙන් එහෙම වේද? ඒගොල්ලෝ ඉතින් තවදුරටත් භික්ඛු ගණයට අයිති වෙන්නේ නැහැ. සසර බය දක්නා වූ ස්වභාවය නිසාම භික්ඛු කියලා කියනවා. සංසාරෝ භයං උච්චති इति භික්ඛු. සසරේ බය දක්නා වූ ස්වභාවයෙන්ම භික්ෂුව නම් වේ. එහෙමනම් සසර බය දකින්න නැත්නම් මොන ඇඳුමින් හිටියත් සසර බය දකින්නවා නම් එයා භික්ෂුවක්. එයා කලිසංසර්ට ඇඳත් සුදු පාට කළු පාට මොනවා ඇඳත් සිවුරු ඇඳත් නැතත් එයා භික්ෂුවක්. සසර බය දක්නා අය තමයි ආර්ය ශ්‍රාවකයෝ, භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ. අහස කියලා කියන වස්තුවේ හරි අපූරු ලක්ෂණයක් තියෙනවා. වරකට මේ අහස නිල් පාට වෙනවා. වරකට මේ අහස කළු පාට වෙනවා. වරකට මේ අහස සුදු පාට වෙනවා. රාත්‍රියේදී ඝන අඳුරු කළු පාට වෙනවා. නමුත් මේ කිසිම වර්ණයකින් මේ අහස කිලිටි වුණාද? කිලිටුනේ නෑනේ. කිලිටුනේ නෑ. එහෙනම් මේ සත්‍ය අවබෝධය කියලා කියන ඉතරීතර ස්ථානයක් කිලිටි නොවන ස්ථානයක් නොකඩෙන නොබිදෙන සීලයක් තියෙන ස්ථානයක් කියලා කියන්නේ අන්න ඒකයි. ආර්ය සීලය කියන එක කැඩෙන්නේ නැහැ බිඳෙන්නේ නැහැ. වෘත සීල කැඩෙනවා බිඳෙනවා අපිරිසුදු වෙනවා. ආර්ය සීලය කවදාවත් කැඩෙන්නේ නැහැ බිඳෙන්නේ නැහැ. ඒක මොන පාට වුණත් අහස කිලිටි නොවන නිසා ඒ කිසිම ස්වභාවයකින් ඒ වගේම ආර්ය සීලය ඒ ධර්මයේ කිලිටු වෙන්නේ නැහැ. අන්න එවන් වූ ධර්මයක් නිර්වාණය කියලා කියන්නේ. දැන් පුතඥන මනස නම් දකින දේ අනුව අහන දේ අනුව පවිතන දේ අනුව කිලිටි වෙනව නිකිලිටි වෙනව. නමුත් ආර්ය ශ්‍රාවක සිත එහෙම කිලිටි නිකිලිටි වෙන්නේ නැහැ. අවබෝධයටපත් වුණාට පස්සේ ඒක එකම ස්වභාවයක් අහස වාගේ. බලන්න ඔබ කොතනද සිටින්නේ? කිලිටි වෙන තැනද ඉන්නේ? කැඩෙන බිඳෙන තැනද ඉන්නේ? නොකැඩෙන නොබිඳෙන නොකිලිටි තැනද ඉන්නේ? හොඳට පරීක්ෂා කරලා බලන්න. නිර්වාණය පැහැදිලි කිරීම සඳහා වචන පාවිච්චි කරන නමුදු නිර්වාණයේ නියම ස්වභාවය කිසිම වචනවලින් ප්‍රකාශ කළ නොහැකි ස්වභාවයක් තිබේ. තුම නිර්වාණය මේ ධර්මයේ ප්‍රකාශ කරන වචන භාවිතා කළත් නිර්වාණ ධර්මයේ ස්වභාවය කිසිදු වචනයකින් පැහැදිලි කරන්න පුළුවන් ස්වභාවයක නෙමෙයි පවතින්නේ. එහි වචන නැහැ. වචී සංඛාරණය පින්නතුනි අපි ඉගෙන ගන්න ඕනේ. වචී සංඛාර ගොඩ ගහ ගන්නවා බනහනවා කියලා. සද්ධර්මය අහනවා කියලා වචී සංඛාර ගොඩ ගහගන්න එපා. සංඛාරා පරම දුක්ඛ. එහෙමයි ප්‍රකාශ කළේ කවුද? බුදුරු. බලන්න ඔය චිත්ත සංඛාර. ඒව ගොඩ ගහගන්නේ නැතුව ධර්මයේ හොයන්ට ඕන. වචන අල්ලගන්න එපා. නිර්වාණයවත් අල්ලගන්න එපා. එහෙම අල්ලගත්තොත් එහෙම ඒක නිර්වාණය නෙමෙයි. අවබෝධයවත් අල්ලගන්න එපා. ඒක නිදහසේ පවතින අවබෝධයක්. දැන් අපිට රෑ දහවල් වෙන එක අල්ලගන්න බෑනේ. ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මහා පෘථුවේ භ්‍රමණේ අපිට අල්ලගන්න බෑ. ඒ නිසා තමයි අපි සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ. ඒක අල්ලගන්න ගියොත් අමාරු වෙයි. අල්ලගන්න එපා. ඉතින් වචනෙන් කිව නොහැකි දෙයක් කොහොමද කියන්නේ? වචනෙන් කිව නොහැකි සමහර දේවල් පුළුවන් ගන්ධය ඔස්සේ කියලා දෙන්න. නමුත් නිර්වාණය ඔස්සේ කියා දෙන්න බෑ. වචනෙන් කිව නොහැකි දෙයක් අපිට සිතුවෙමින් ඇඳලා පෙන්නන්න පුළුවන්. ඒත් නිර්වාණය සිතුවමකින් ඇඳලා පෙන්නන්න බෑ. වචනෙන් කිව නොහැකි දෙයක් අපිට දැසින් පෙන්වන්න පුළුවන් බලන්න කියලා. ඒත් නිර්වාණය දැසින් දකින්න බෑ. බලන්න මේ හැම මොහොතකම කතා කළේ එදා පින්නුතුනේ සිද්ධාර්ථ තාපසයන් වහන්සේ සුජේතාවගේ කිරිපිටි දානේ වළඳලා ඒ පාවෙලා ගියපු පාත්‍රයේ උඩුගම් බලාගෙන ගියපු පාත්‍රයෙන් කියවුණු පටිසෝතගාමි ප්‍රතිපදාව නේද මේ කතා කරන්නේ. මෙතෙක් භාවිතය බොරු අවිද්‍යාව. ශරීරය බුරුල්ව හා සැහැල්ලුවෙන් තබා ගන්න. මුලින්ම ශරීරය බුරුල්ව හා සැහැල්ලුවෙන් තබා ගන්න. එයට විවේකය ලබා දෙන්න. ශරීරයට හොඳට විවේකය ලබා දෙන්න. මුඛය තදින් වසාගෙන නිහඬව සිටින්න. ඔබේ මනස හිස් කරන්න. මනස හිස් කරන්න. කිසිවක් ගැන නොසිතන්න. මේ වචනේ හරි ගැඹුරුයි. කිසිවක් ගැන කිසිවක් ගැන නොසිතන්න. ඇතුළත හිස් වූ උණ බම්බුවක්සේ තිබෙන්නට හරින්න. ඇතුළත හිස් වූ උණ බම්බුවක්සේ තිබෙන්නට හරින්න. කිසිවක් බැහැරට නොදෙමින් කිසිවක් ඇතුළට නොගනිමින් ඔබේ මනසට විවේකය දෙන්න. කිසිවක් කිසිවක් බැහැරට නොදෙමින් කිසිවක් ඇතුළට නොගනිමින් ඔබේ මනසට විවේකය දෙන්න. කිසිම දෙයක නොඇලී සිත පවත්වා ගන්න. කිසිම දෙයක ගැටී ස්පර්ශ නොවී කියන එකයි නොඇලී කියන එකෙන් අදහස් වෙන්නේ. ප්‍රසාදය පමණක් නෙමෙයි. අප්‍රසාදයේද ඇලීමක්. ප්‍රසාදයේද ඇලීමක්. යමක් එක්ක ස්පර්ශ වෙනවා නම් අන්න ඒකට කියනවා ඇලීම කියලා. එහෙම නැතුව තරහ තුලත් සිදුවෙන්නේ ඇලීම. තරහට ඇලීම, දුකට ඇලීම, සතුටට ඇලීම ආදී වශයෙන් ගත්තහම යමක් සමග ස්පර්ශ වීමටයි ඇලීම කියලා කියන්නේ. ඒ නිසා කිසිදු ඇලීමක් නැතුව වාසය කරන්න. යම් ස්වභාවයකට ඇලී ගියොත් ඔහුට සිදුවන්නේ නිර්වාණය මඟ හැරී යාමයි. ආලෝකය මඟ හැරී යාමයි. සියලු ආශාවන් අතහැර දමන්න. මහමුහුදේ රැලි නගින්නාක් මෙන් බසින්නාක් මෙන් සිටිවිලිවලට පැන නගින්නට හා නැති වී යන්නට ඉඩ හරින්න. මහා මුහුදේ රැලි නගින්නාක් මෙන් බැස යන්නාක් මෙන් සිටිවිලි වලට පවතින ඇතිව නැතිව දුරු වෙලා යන්න ඉඩ හරියද? එය අරමුණු කර නොගෙන නිර්වාණය අරමුණු කොටගෙන වාසය කරන්න. ධර්මය අරමුණු කොට වාසය කරන්න. මේ ලෝකය නැමැති සිරගේ මනස නැමැති සිරගේ සංඥාව නැමැති සිරගේ නිදහස් වන්න. ආසාවේ හා පිළිකුලෙහි බැමි කපා හරින්න. ආසාවෙහි හා පිළිකුලෙහි බැමි කපා හරින්න. හොඳයි සාදු. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අප පුණ්‍යානුමෝදනාවෙන් පසුවත් විනාඩි 45ක් පමණ භාවනාවේ වෙනතුන් යෙදෙන්න ඕන. එතකොට අවසන් වෙන්නේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. ඊට පස්සේ අපි භාවනාවේ විනාඩි 45ක කාලයක් යෙදීමට අද යොමු කර ගන්න. දේශනාව අවසන් කරනවා. නමුත් භාවනාව අවසන් වෙන්නේ නැහැ. පැහැදිලිනේ 11:45 වෙනකන්. අද බක්පුර පසළොස්වක පොහෝ දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ පින්වත් වෛද්‍ය දිස්නා මුදලිගේ පින්වත් මෙතනිය අරමුණු බවට පත්වන්නේ මීට 3 මාසකට පෙර අභහා ප්‍රාප්ත වූ සුමනා ප්‍රනාන්දු ආදරණීය මෑණියන් සිහිපත් කර හිතුමියගේ සසර ගමන සුවපත් වීම පිණිස කල්යාණ මිත්‍රත්වය ලැබීම සද්ධර්ම ඇසුර ලැබීම උතුම් සත්‍යධර්ම අවබෝධය ලැබීමට මේ ධර්මානුශාසනා භාවනා වැඩසටහන උපකාරක උපනිශ්‍රේ වේවා කියලා දායකත්වයේ දක්වනවා. ඒ මෙන්ම වසර 7කට පෙර අපාතරයෙන් සමුගත් ජයවිලාල් සිල්වා පින්වත් මහත්මයා ඇතුළු මේ පරලෝ යන්නට යෙදුණු සියලූම යාති මිත්‍රාදීන්ට සසරයෙන් සූපත් භාවය ලැබේවා නිවනින් සැනසේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒවගේම කල්්‍යයාන මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දිගාසිරි සම්පත්තුන් වහන්සේ සිදු කරනු ලබන ශාසනික මෙහෙවරයන් තව තවත් සිදුකිරීමට වහන්සේට ආශිර්වාද කර සිටිමින් කටයුතු කරනු ලබනවා. ඒ වගේම අප මාතෘභූමියේ ඇති අභාග්‍ය සම්පන්න තත්වය මුදවාලීමට උතුම් බුද්ධ ආදී රත්නත්‍රයේ සද්ධර්මයේ ආශිර්වාදය සංඝ රත්නයේ ආශිර්වාදය ආශිර්වාද බලයක්ම වේවා. අපේ රටට වාසනාවන්ත හෙට දවසක් උදා වේවා යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ පින් ඇති දායකත්වය සිද්ධ කළා පින්වත් වෛද්‍ය දිස්නා මුදලිගේ මෙතනිය එතුමියගේ සියලුම සත්ප්‍රාර්ථනා බලාපොරොත්තු අරමුණු සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන සම්බුදු සරණයි සූපත්.